www.nz4/sri-lanka දෙබඩිය තුලින්ද ඔබට සවන් දිය හැක.
ආයුබෝවන් හිතවතුනි, අද 2021 නොවැම්බර් මාස 24 වෙනි බදාදා. ඔබ දන්නවා අපේ ජන්මභූමි වැඩසටහනින් අපි නිතරම උත්සාහ කරන්නේ ඔබට අවශ්‍ය විවිධ දේ ලබා දෙන්නයි. ඒ නිසා එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අපි කතිකා කරගෙන ජන්මභූමි වැඩසටහන නිෂ්පාදකයන් වැඩි පිරිසක් අතට පත් කළා. ඒ අනුව අපේ නිෂ්පාදකයන් සතිපතා විවිධ දේ ඔබ වෙත ගෙන එනවා. අපි අද වැඩසටහන නිෂ්පාදනය කිරීමට ආරාධනා කළා සංගමයේ ඔබ කවුරුත් හඳුනන ජගත් සිරි පුෂ්පකුමාරට.
ආයුබෝවන් අසන්නෙනි, ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා. අද ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන මා ජගත් සිරි පුෂ්පකුමාර. මෙම ජන්මභූමි වැඩසටහන් වලදී අපි වැඩිපුරම කතා කරන්නේ අපේ ජන්මභූමි වන ශ්‍රී ලංකාව ගැන තමයි. සතියකට වරක් පැයක විතර කාලයකට අපි අතහැර ආපු ජන්මභූමියට නැවත පිවිසෙන්නට මේ ගුවන් විදුලි වැඩසටහන ගුවන් පාලමක් වගේ උදව් කරනවා කියලයි මට නම් හිතෙන්නේ. අප සැමට ප්‍රතාපවත් ජාතියක්, සත්‍යවාදී ආගමක්, පොහොසත් භාෂාවක් වගේම ආඩම්බර වෙන්නට පුළුවන් ප්‍රෞඪ ඉතිහාසයකුත් දායාද කර දුන් අපේ ජන්මභූමිය පරදේශක්කාරයන්ගෙන් නිදහස ලබා අවුරුදු 73කට පසු අද පවතින්නේ කොතනද? වරදක් නෑ නේද මෙහෙම ඇහුවට? ඕනෑම කෙනෙකුට අපේ රට අද පවතින තත්ත්වය ගැන රූපවාහිනී, ගුවන්විදුලි ආදී ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේත්, සමහර විට ඊටත් වඩා හොඳට සමාජචාලා මාධ්‍ය ඔස්සේත් දැක බලා ගන්නට පුළුවන්. අපි ඇහුම්කන් දෙමුද සමාජචාලා මාධ්‍ය ඔස්සේ යම් තරුණ මහතෙකු කරන ආයාචනය. මෙම තරුණයා වර්තමාන ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් ඔහු අත්දකින බැරෑරුම් තත්ත්වයට කම්පා නොවි ඊට පිළිමක් යෝජනා කරයි. එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ටද යම් පණිවිඩයක් දෙයි. අපි දන්නවා ජන්මභූමි ශ්‍රාවකයන් විවිධ දේශපාලන දර්ශන පක්ෂ ප්‍රතිපත්ති ධර්මයෙන් සිටින බව. නමුත් එක්සත් ශ්‍රී ලංකා සංවිධානය දේශපාලන වශයෙන් මධ්‍යස්ථ වන අතර එම නිසා ඔබට කැමති ප්‍රතිචාරයක් මෙම තරුණයාට දැක්විය හැකි. ඔහු කියන්නේ අප වැනි විදේශගත ශ්‍රී ලාංකිකයන්ටද රට වෙනුවෙන් යම් සුවිසල් සේවයක් කළ හැකි බවයි. එසේ කළොත් මේ අපටත් ආපහු යන්න හිතෙන විදිහේ ශ්‍රී ලංකාවක සිහිනය ඔහු දකි. හොඳයි, අහලම බලමු.
ආයිබෝන්, අද විශාල ප්‍රමාණයක් මේ රට අතහැරලා දමලා යන පටන් ගනම් බුද්ධිගලණය සිදුවන්න පටන් අරන් මේක ඉතාම ඛේදවාශකයක්. නමුත් ඔවුන් ඉතාම සාධාරණයි මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට ඔවුන් ඒ ගන්න තීරණය. නමුත් මම පුංචි දෙයක් මතක් කරන්නම්. ඔබේ ගෙදරට හොරෙක් එනවා නම් ඔබේ ගෙදර තියෙන බඩු ටිකයි ඔබේ ආදරණීය දෙමෝපියන්ගේ වස්තුවයි හැම දෙයක්ම හොරකම් කරන්න දීලා ඔබ වෙන ගෙදරකට යන එකද වැඩි, නැත්නම් නැවතත් ඒ හොරාව ගෙදරට එන්නේ නැති වෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න එකද? 72 තිස්සේ මේ රටේ දූෂණය කරපු, මේ රටේ මහජන මුදල් කොල්ල කාපු හැම කෙනෙක්ම මේ සිදු වෙලා තියෙන තත්ත්වයට වග කියන්නේ. දේශපාලකයා කියන චරිතයේ මහජන මුදල් කොල්ල කනවාය, දේශපාලකයා කියන චරිතයේ මහජන මුදල් සූරාගෙන කනවාය කියලා දැන දැනත් නැවත නැවතත් ඔවුන්ව පත් කරන හැම පුද්ගලයෙක්ම මේ රට පත් වෙලා තියෙන අගාධයට අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. ලංකාවේ ග්‍රාම සේවක කොට්ටාෂ 14,022ක් තිබෙනවා. එක ග්‍රාම සේවක කොට්ටාෂයක් තුල ව්‍යවසායකයෝ 10 දෙනෙක් හදන්න පුළුවන් නම් එතන 140,220ක ව්‍යවසායක ටිකක් හැදිලා ඉවරයි. ඒ වගේම මේ රට ගොඩ ගන්නවා කියන විශ්වාසය ඔය පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයට ලබා දුන්නොත්, ඒ අපේක්ෂාවේ උපේක්ෂාව ලබා දුන්නොත් ඔවුන් අනිවාර්යයෙන්ම නැවතත් මේ ලංකාවට එනවා. මොකද ඔවුන්ටත් ලංකාව ගැන කැක්කුමක් තිබෙනවා, ඔවුන්ටත් මේ ලංකාවේ ගැන හදගැස්මක් තිබෙනවා. අද ලංකාවේ ඉන්න බහුතරයක් තරුණයෝ මේ රට දියුණු රටක් වෙලා දැකලා මැරෙන්නට ආසයි කියන හීනේ තාම ජීවත් වෙනවා. ඔබ මම සහ ලංකාවේ ඉන්න හැම දෙනා මේ සීනේ තුල ජීවත් වෙනවා. ලංකාවේ ඉන්න සුළු තෙරයකට ඒ හීනේ විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. නමුත් හෙට ඉඳන් අලුත් ප්‍රතිපත්තියකට වැඩ කරන්න අපි ගමු. හැම දෙම ඍණාත්මකව අරන් මේක කරන්න බෑ, මේක කරන්න බෑ කියන මානසිකත්වයෙන් පොඩ්ඩක් අයින් වෙලා අපි මේ රට ප්‍රතිපත්තියක් වඩේ දියුණුවක් කරන්නට හදමු. මිලියනයකට වඩා මාසයකට අඩු කාලෙදී මැරුණ රුවන්ඩාවේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වුණා නම් ලංකාව මොනතරම් වැටිලා තිබ්බත් මේ රටේ ඉන්න තරුණයෝ ටික එකතුනොත්, මේ රට ප්‍රතිපත්තියක් වටා එකතුනොත්, මේ රටේ දේශපාලකයා කියන චරිතයේ වැරද්දක් කරන්න බය වෙන සමාජයක් හැදුවොත් මේ රට අපිට දියුණු කරන්න පුළුවන්. අපි එකතු වෙමු.
අපට පේන පැහැදිලි චිත්‍රය තමයි දහසකුත් දුක්ගිනි පීඩා මැද ජීවිතය රැකගන්ට දඟලන මහ ජනතාවකුත් ඔවුන්ගේ ඡන්දයෙන් සහ මනාපෙන් පත්වී අහස උසට වරප්‍රසාද ලැබෙමින් උනත් වැඩි වගකීමකින් තොරව හැසිරෙන පාලක පිරිසකුත් අපේ රටේ සිටින බව. අපටත් පසු නිදහස ලැබූ බොහෝ රටවල් සහ ජාතීන් අපත් පසු කර බොහෝ දුර ගොස් සංවර්ධ රටවල් බවට පත්වී වැජඹුණත් අප අද ඉන්නේ ලෝකයටම ණය වී ඒ ණය වාරිකයව එහි පොලියවත් ගෙවීමට සරලන ආදායමක්වත් නැතුවයි. මෙනිසා යහපත් හෙටක් රටටත් ජනතාවටත් ලැබිය යුතුයි සිතන තවත් තරුණ මහතෙකු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපට ලබා දුන් පණිවිඩයකට සවන් දීලා බලමු.
අපේ මිනිස්සු කවදාවත් එහෙම පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. ලංකාවේ අවුල තියෙන ජනාධිපතිලාගේ නෙවෙයි මිනිස්සුන්ගේ. ඡන්ද දෙන මිනිස්සුන්ගේ. තමන්ගේ වාසිය ගැන විතරක්ම හිතන, තමන්ගේ බඩ ගැන විතරක්ම හිතන මෝඩ මිනිස්සු ටිකක්. ඉතින් මේ මිනිස්සු ටික වෙනස් වෙනකන් මොන ඡන්ද තිබ්බත් හැමදාම අපිට හම්බ වෙන්නේ මේ ප්‍රතිඵලයම තමයි.
මහමුහුතිනු අටකෙවිච්ච අමගිදියක හැඩයවෙච්ච ඒගෙනො මරු නමක් කියනොහෝයි. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්න පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්න පිස්සු. සන්තෝෂයෝයි නැතිබරි අගහිග කම්මැද පිය සැකලෙද දුක් විඳ විඳ පෙන්නයි ලෝකෙට ප්‍රකාශයෝයි. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්න පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්න පිස්සු. සාගරයයි එහි සම්පත් ආගරයයි පිටින් මාළු රටට ගෙනෝයි. රට වැද තනි වෙල්ලායයි බැලුවව හරි සිරියාවයි නැවෙගෙනත් කාල්වඩුවෝයි. දකින දකින මිනිහාතේ බැඳලාවල ලොස්සු ඇත්තේ ටයිම් එකට කිසිවඩක් නැවෝයි. හත කියන්නේ අටට පුතේ අට කිව්වොත් ළමයෝ වෙතේ ඇත පුරුද්දාතරි නැවෝයි. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්න පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර නටන්න පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර නටන්න පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්න පිස්සු.
අද අපේ ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනේ අන්තර්ජාල සූම් සාකච්ඡාවට ආරාධනා කළ දැනට ජර්මනියේ වාසය කරන මහාචාර්ය එඩ්වඩ් පෙරේරා මැතිතුමන්ට අයිබෝන් මහාචාර්යතුමනි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා.
අපි මුලින්ම එතුමාට නිසි ගෞරවය පුද කරමින් අපි එතුමාගේ වෘත්තිමය හා සමාජමය මෙහෙවරින් පටන් ගනිමු. ඔබතුමා මුලින්ම 60 දශකයේ ශ්‍රී ජයවර්ධනපුර ඒ කියන්නේ ඉස්සර විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා හා සමාජ විද්‍යා පිළිබඳ කථිකාචාර්ය ධුරයකින් තමයි පටන් ගන්නෙ නේද?
ඔව්.
1980 බර්ලින් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්ති ආචාර්ය උපාධියක් ලබා ගන්නවා. අරගෙන 81 පමණ ජර්මනි කසෙල් විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිශීලනය පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධියක් ලබා ගන්නවා. එන්ට 83-85 කාලයේදී නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දුරස්ථ අධ්‍යාපන පිළිබඳ අංශ ප්‍රධානී හා මහාචාර්ය ධූරේ දරනවා. ජර්මනියේදී සෞඛ්‍ය කටයුතු පිළිබඳ පරීක්ෂණ ආයතනයක පරීක්ෂණ විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරනවා. එතකොට 2010 ඉඳලා විශ්‍රාමිකයෙක් වශයෙන් තමයි ඉන්නේ.
ඔව්.
1983 ඔබතුමා මහජන පක්ෂයේ ආරම්භකෙක් වශයෙන් දේශපාලන පිවිසෙන් මං
ඉන්නේ. ඔව්. විජේ කුමාරතුංග මහත්මත් එක්ක ඉඳලා පක්ෂ ආරම්භකෙක්.
ඒකේ විධායක මණ්ඩලෙත් සමාජිකෙක් වෙනවා. ඔව්.
නෑ මම කියන්නේ ඊට කලින්ම අර්බුදකාරී තත්ත්වයක් නිසා මම මැතිනිගේ ඉල්ලීමක් උඩ ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා නැවත වතාවක්.
ඒකේ ප්‍රචාරක ලේකම් වශයෙන් පත්තිමකුත් ලැබිලා කැස්බෑ වාසනේ ප්‍රධාන සංවිධායක වෙලා ඉන්නවා. ඒ වගේම බණ්ඩාරනායක මැතිනිගේ මාධ්‍ය උපදේශක සහ අනාගත ආණ්ඩුවක් සඳහා යෝජිත ඡායා කැබිනට් එක ජනමාධ්‍ය ඇමති වශයෙන්ුත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් දැනට ඔබතුමා ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනයේ හැඩතල නිර්මාණය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක නිර්මාතෘ සහ මූලික වශයෙන් කටයුතු කරනවා. ඉතින් මේ ඔක්කොම අමතරව ගීත රචකයෙක් වගේම ගායකයෙක් වශයෙන්ුත් විනෝදාංශයක් වශයෙන් මම හිතන්නේ කටයුතු කරන්නේ එහෙම නේද?
මම දන්නේ නැහැ. මම ගායකයෙක්ද කියලා නවතම සින්දු කියනවා මේ හෘදයාගේ සැනසීම සඳහා සහායක වෙන මට විශාල සතුටක් ඒකෙන් ලැබෙනවා.
ඔව්.
ඉතින් මේ ඔව් උත්පදින සදානා ගීත ලියනවා. මම හිතන්නේ මේ පැල කාලේ ඉඳන් 60 ගණන් වල ඉඳන්ම ගීත
ලියනවා.
ඔව් ඔව්. ඒත් සංගීත පැටියක් මේ දොරට වැඩිය 2013 පණ්ඩිත අමරදේවයන්ට තමයි මගේ සංගීත පැටිය පිළිගන්වන්නේ.
ආ එහෙමනම් අපි සාකච්ඡාව පටන් ගමු. ඔබ තමයි ඉදිරිපත් කරන දේශපාලන න්‍යාය කුමක්ද කියලා
මේක ඇත්තටම කියනවා නම් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පරිශ්‍රණ කටයුතු වල ප්‍රතිඵලයක්. මට ලංකාවේ ඉඳදී උපාධි අපේක්ෂකයෙක් හිටින කාලේ ඔලුවට ආව සිතුවිල්ලක් තමයි සමාජ අනාරක්ෂිතභාවය කියන දේ මේ පිළිබඳ කවදා හෝ මම මට මේ පරිශ්‍රණ කරන්න අවස්ථාවක් කොහෙර රටක ලංකාවේ නම් පාසුකම් තිබුණේ
නැහැ.
ඔව්. ඉඳ ලැබුණොත් මම ඒ ඔස්සේ තමයි ඒක කරන්නේ කියලා. ඉතින් ඒකට හේතුවක් වුණේ සමාජ විද්‍යාවේ පියාවසෙන් සැලකෙන ජර්මන් ජාතික මේ දාර්ශනිකයෙක් වෙච්ච මැක්ස් වේබර් කියන එම මේ දාර්ශනිකයාගේ න්‍යායක් අභියෝගයට ලක් කරා. ඒ අභියෝගය ඒ න්‍යාය තමයි සමාජ මේ ක්‍රියාව social action කියන එක. සමාජ ක්‍රියාව ඇති වෙන්නේ එක පුද්ගලයෙක් තව පුද්ගලයෙකුගේ හැසිරීම දිහා බලලා ඒ තුලින් ඔහු අභිප්‍රේරණය වෙනවා කියලා කිව්ව මේ ක්‍රියාවක් කරන්න. එතකොට අනිත් පුද්ගලයාත් ඒකට ප්‍රතික්‍රියා කිරීමෙන් සමාජ ක්‍රියාවක් ඇති වෙනවා. ඒ ආකාරයෙන් තමයි සමාජයේ දිගටම පවතින්නේ කියලා ඒ මැක්ස් වෙබර් කිය. ඉතින් ලක්ෂ ගණන් ශිෂ්‍යවරු ලෝකෙ පුරාම අදටත් ඉගෙන ගන්නේ ඔය මැක්ස් වෙබර්ගේ න්‍යාය. නමුත් 1980 මම මගේ පරිශ්‍රණ වල ප්‍රතිඵලයක් හැටියට මම ඒක ප්‍රතික්ෂේප කළා එහෙම නෙමෙයි වෙන්නේ කියලා.
ඔව්.
ඒ නිසා මම යෝජනා කරනවා පිටක රාජ ජර්මනි 1980 ඒක හැම පුස්තකාලයකම තියෙනවා ජර්මනියේ. ඒකෙන් මම කියන්න යන්නේ පුද්ගලයෙක් යම්කිසි ක්‍රියාවක් කරන්න පෙළඹෙන්නේ ඒ කියන්නේ ඉස්සෙල්ලා සමාජ ක්‍රියාවක් කරන්න ඉස්සෙල්ලා පුද්ගලයෙක් තමාට අදාළ යම්කිසි මේ කාර්යක නියැලෙනවා.
ඔව්.
පිටු තනියෙන් ඇතුළේ ඉඳලා අඬනවා කියලා පිටචතරක් නැද්ද?
ඔව්.
ඒක ඒක පුද්ගල ක්‍රියාවක්. හැබැයි මේ පුද්ගල ක්‍රියාවට තව කෙනෙක් සම්බන්ධ වෙනවා නම් අම්පිටම මේ පුද්ගලයා අයි ඔය අඬන්නේ කියලා ඇහුවොත් එහෙම දොර ඇරලා හරි අන්න එතකොට ඒක සමාජ ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ ඇඬිල්ල හරි හිනාව හරි සතුට හරි. එතකොට නමුත් ඕකට හේතු වෙන්නේ අනිත් පුද්ගලයා දිහා බලලා යාගේ මේක නෙමෙයි. ඇයි අඬන්නේ හේතුනේ?
ඔව් ඒකයි වැදගත්
නේද? ඔව් ඒක තමයි මැක්ස් වෙබර් කියන්නේ අනිත් පුද්ගලයාගේ අනික හැමදෙස්සම තව පුද්ගලෙක් ඉන්න මොන්නේ නැහැ. මම තර්ක කරන්නේ මේ පුද්ගලයා ඒක මනෝභාවයක්. අනාරක්ෂිත භාවය මනෝභාවයක්. ඒ උපතෙන් එන්නේ මවගේ කුසෙන් බිහිවෙච්ච මොහොතේම තමයි පැකෙන වැල කපලා වෙන් කරාන් පස්සේ ඒ දරුවට ඇති වෙන මේ තිගැස්මක් අපි ෂොක් කියලා කියන්නේ. ඒ තිගැස්ම තමයි ඔව ජීවත් කරවන්නේ. ඒ කුඩා දරුවා අඬලා කෑ ගහලා මේ පෙන්නන්නේ තමා තනි වෙච්ච තනි බව. ඒත් එහෙම නැත්නම් බඩගින්න හරි උණුසුම හරි අවශ්‍ය නිසා තමයි අඬන්නේ. භාෂාවක් නැති කියන්න කතා කරලා කියන්න බැරි හින්දා. එතනින් තමයි ජීවිතය ආරම්භ වෙන්නේ. සියලුම ක්‍රියාවන් ආරම්භ වෙන්නේ මේ මොහොතේ ඉඳන්. ආරක්ෂිත භාවයෙන් තමයි ජීවිතේ පටන් ගන්න. දවැන්තම අභියෝගය ජීවිතයට. ඉතින් මම කියන්නේ මම තව කෙනෙක්ව හෙලා දකින්නවත් අනිත් කෙනාව පරාජය කරන්නවත් කියලා කරපු උත්සාහ නෙමෙයි. ඒක නෙමෙයි විද්‍යාත්මක ගවේෂණවල පරීක්ෂණවල අරමුණ වෙන්න ඕනේ. යම නිර්මාණය කිරීම නැත්නම් අනිත් කෙනාව හෙලා දැක්කේ මාරි පරාජය කිරීම නෙමෙයි. මේ මට මම තෘප්තිමත් වුණේ නැහැ. උපාධි අපේක්ෂකයෙක් හැටියටවත් මම එකඟ වුණේ නැහැ මැක්ස් වෙබර් කියන දාර්ශනිකයාට. මමගේ මහාචාර්යවරයාට මම කිව්වා මේමයි මම එකඟ වෙන්නේ නැහැ කිව්වම මේ මහාචාර්යතුමා කිව්වා ඔබට අනාගතයේදී අවස්ථාව ලැබුණොත් ආචාර්ය උපාධියක් වෙයි කරන වෙලාවකදී කෙලිම අභියෝග කරලා ඔබගේ මතය ගේන්න උඩට කියලා. ඒ හරි. දැන් මේකෙන් කියන්නේ යන්නේ පුද්ගලයාගේ පැවැත්ම සඳහා නැත්නම් එහෙම නැත්නම් සමාජයේ අනිත් සමාජිකයන්ගේ පැවැත්ම සඳහා තොට දේශපාලන වශයෙන් සංවිධාන වෙලා ලෝකයේ ඕනම සමාජයක් දේශපාලනීකරණය වෙලා නැතිනේ. තියෙනවනේ ආණ්ඩුව කියලා දෙයක්. ඉතින් ඒ රාජාණ්ඩු වෙන්න පුළුවන් රාජාණ්ඩු පෙරලලා සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු වෙන්න පුළුවන් ඒකාධිපති වෙන්න පුළුවන් විවිධාකාරයේ ආණ්ඩු ක්‍රම ලෝකයේ තියෙනවා. ඔය මොන ආණ්ඩු ක්‍රමයට වුණත් ඒ කියන්නේ අනාරක්ෂිත භාවයේ රජ කෙනෙකුටවත් බලපානවා.
අපි ඊළඟ ප්‍රශ්නෙන් ඒක ටිකක් පැහැදිලි කරන්න බලමු. මේ කියන දේශපාලන න්‍යාය නිර්මාණය කිරීමේදී මොකක් හරි මේ පාදකුණේ කොහොමද? ඒක විද්‍යාත්මක දැනුමද නැත්නම් අවිඥානිකව මනසේ ඇඟිවිලා තිබ්බ අදහසක් මතු පිටට පැමිණීමක්ද?
ඔව්, ඒ දෙකේම සම්බන්ධයක්. මම විශ්වාස කරනවා අතීන්ද්‍රිය දැනුම පිළිබඳ මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉන්ටුෂන් කියලා එහෙම කියන්නේ. භාවනාවේදී කමඨහනක් ලැබුණා වගේ පර්යේෂණය සඳහා මට කමඨහනක් ලැබුණා අතීන්ද්‍රිය දැනුමින්. මේ ඔස්සේ පර්යේෂණ කරන්න කියලා. එතෙන්ද බෞද්ධ මම මගේ පර්යේෂණ කටයුතු අවසන් කළාට පස්සේ ඒ පොතකට මේ එළිද දැක්වටත් පස්සේ මේ තමයි මට කල්පනා වුණේ මේ චතුරාර්ය සත්‍යම නේද කියලා. යනේ ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් බුදුන් වහන්සේ සංසාරයෙන් එතර වීමට මේ චතුරාර්ය සත්‍ය අපිට මේ ඉදිරිපත් කරා. මම කියන මෙම දේශපාලන දර්ශනයෙන් මම යෝජනා කරන්නේ මුළු ලෝක සත්‍යයට, ඒක රටකට විතරක් නෙමෙයි සමස්ත ලෝකයාටම ප්‍රශ්න වලින් එකඩ වීමේ මාර්ගය තියන්නේ මේ අනාරක්ෂිත භාවයෙන් මිදීමේ මාර්ගය ඔස්සේ.
ඒතකොට මේක දාර්ශනික වශයෙන් ආගමික මොනවරක් ගන්න සංකල්පයක් වුණාට මේක ප්‍රයෝජනට ගන්න පුළුවන් සමාජ ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල යම්කිසි වෙනසක් කරන්න මේක දාගන්න පුළුවන් කියලා තමයි ඔබතුමා හිතන්නේ.
ඔව්, මම එහෙම විශ්වාස කරනවා.
සමා වෙන්න මහාචාර්යතුමනි, අපි ටිකක් විවේක අරගෙන අසන්නන්ට අවස්ථාවක් ලබා දෙමුද ඔබේම ගීතයක රස විඳීමට. ඉන්පස්සේ අපිට නැවතත් සාකච්ඡාවට බහින්න පුළුවන් වෙයි.
මගේ ගීත හැටියට මේ හොඳව ගියේ ඔබේ සිහිනය පමණිද? නොදුටු ලෙසින් ඔබේ සැඟව ගියේ ඔබට හිමි වූ ඔබේම ජීවිතයයි. ඉතින් ඒක තමයි මේ සංගීත හැටියට මම මුලින්ම මේ ගායනා කරපු ගීතය.
Yeah.
ඊළඟට අපි බලමු අනාරක්ෂිත භාවයෙන් මිදීම පිළිබඳව ඔබගේ න්‍යාය ශ්‍රී ලංකාව වැනි රටක දේශපාලන සන්දර්භය තුළ ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් උදාහරණමකින් උදාහරණයක් දෙකක් මගින් කිව්වොත් මම හිතන්නේ අපිට තේරුම් ගන්න පහසු වෙවි.
අපේ තව මේ නිදහස ලැබුණා කියලා අපි සැලකෙන 1948 පස්සේ ලංකාවේ දේශපාලනය දේශීය බොනර ගන්න පටන් ගත්තා. මොකද ස්වදේශිකයන් අතර බලය ලැබුණු හින්දා. හැබැයි අපි අමතක කරන්න අරකයි යටත් වීච යුගෙන් අපිට උරුම වෙච්ච යම් යම් අවශේෂ දේවල් අපේ චින්තනයේ සම්පූර්ණ නිදහස් නැහැ. කියන්නේ රෑ එළි වෙනකොට ඒ අපේ පුරුදු අපේ හැසිරීම් රටාවල් ක්ෂණික වෙනස් වෙන්නේ නැහැ අපිට නිදහස ලැබුණයි
කියලා.
එයන් අපි තවමත් අර වහල් මානසික තත්ත්වය සමහරට යටත්විත් යුගයේ දුරුමච්ච හීනමානේ ඔන්න වගේ දේවල් තවමත් අපේ තුළ ඒ කියන්නේ පාලිතය ඒ කියන්නේ ජනතාව ඒ වගේ පාලකයා රටේ දේශපාලනයට එද පිරිස් ඒ හැමෝම ළඟ ඔය කියන හීනමානයක් තියෙන ඔය කියන අර ජාතික චින්තනයට හානි වෙලා ඒවා පිළියම් කරගෙන යථා තත්ත්වයට පත් කරගෙන නෙමෙයි මේ දේශපාලනයට ආවේ පටන් ගන්න. එතකොට මේ අය මේක පාලනය කරනවා ඒගොල්ලෝ හිතුවේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ඩීඑස්ඒ නායක මහත්මයාගේ මූලිකත්වයෙන් පටන් අරගෙන ඒකේ බලනකොට නම පෙරදී. මොකද ජාතීන්ගේ එක්සත් බවක් කියලා ඒකෙන් අදහස් කරන්නේ ලංකාවේ හිටපු ද්‍රවිඩ සහ මුස්ලිම් කණ්ඩායම් සිංහල කණ්ඩායමත් එක්ක එකතු වෙලා පක්ෂයක් හදනවා. ඒ පක්ෂයක් හදලා කියනවා ඒක එක්සත් ජාතීන්ගේ කියලා. එක්සත් ජාතීන්ගේ තියෙන සංවිධානයේ ජිනීවාවල එක්සත් ජාතීන්ගේ තියෙන. නමුත් ලංකාවේ තියෙන විවිධ ජන කොටස් එකතු වෙලා පක්ෂයක් හදලා
ජන වර්ග
නේද?
ජන වර්ග කියනෝනේ.
ඔව් ජන වර්ග ජාතීන් නෙමෙයි.
නෙමෙයි.
ඒ කියන්නේ ඔය ජාතීන් එකතු වුමක්ුන් නැහැ. ඉතින් හරි ඒක එක පක්ෂයක. එතකොට ඒගොල්ලෝ ධනවාදී කියලා අර මාක්ස්වාදී කණ්ඩායම මේ ඔය මේ එංගලන්තයේ ඉගෙනගෙන ආපු එන්න පෙරේරා මහත්මයා එතකොට ආචාර්ය කොල්ලිනාද සිල්වා මහත්මයා ඒගොල්ලෝ කෙලින්ම ලංකාවට මේ ආයත කරා මේ මාක්ස්වාදී. ලංකාවට ගැලපෙනවද නැද්ද කියලා බලන්න නැතුව කෙලින්ම ගොඩ ධන ප්‍රතිපන්තිය භංග වේවා සාදුකින් පෙළනවන් දැන් ඉති නැගිටියව කියලා ලෝක කම් කරුවන් එක්පව් කිච්චේ පෙළපාලි ගියා. එතකොට යුරෝපේ කාර්මික විප්ලවයෙන් පස්සේ ධනවාදය මේ පැතුරුණා. ඒක නිදහස් වෙළඳ පොළ වෙනුවෙන් ඒ අය එවැනි මේ සමාජ ක්‍රමයක් හදාගත්තා. එවැනි ලංකාවේ කාර්මික විප්ලවයක් තිබුණේ නැහැ. ඒක බලපෑමක් තිබුණේ නැහැ. ලංකාව තනිකර කෘෂිකාර්මික රටක්. ඒ කෘෂිකාර්මික රටාව තුළ ඒ ව්‍යුහය හඳුනගන්නේ නැතුව මේ ධනවාදයක් ගැන කතා කළා. ඒ නිසා උනේ බිහි වෙන්න හිටපු දරුවෙක් බිහි වුණේ නැහැ. ධනවාදයේ බිහි වුණා නම් අන්න ධනවාදයට ඒකේ සූරාකෑම ගැන මේ පුළුවන් මාක්ස්වාදීන්ට හරි ඔය විප්ලවවාදීන්ට හරි කතා
කරන්න.
නමුත් වෙලා තියෙන 71 විප්ලවය කියලා දෙයක් කරත් ඒ වෙනකොටවත් ලංකාවේ ධනවාදයක් ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. තිබුණේ වැඩවසම් ක්‍රමේ. ඒ වැඩවසම් ලක්ෂණ තමයි දැන් ඒ වැඩවසම් ලක්ෂණ නිසා තමයි අදටත් මේ දේශපාලනඥයෝ වන්දනා කරන්නේ. මේ රටේ ජනාධිපති අගමැති කොමනක් නෙවෙයි ඇමති කෙනෙකුට පව වඳිනවා. මන්ත්‍රීටත් වඳින තත්ත්වය. හැම තැනකම මේගොල්ලන්ට සර් සර් කියලා හරි එහෙම නැත්නම් අතිගරු කියලා හරි ඒ ඔයගේ පට්ටබැඳි නම් වලින් හඳුන්වන්නේ අර ඒ වැඩවසම් ක්‍රමේ ලක්ෂණ ඒවා. එතකොට මිනිස්සුන්ට මේ විමුක්තියක් ලබනනම් ඇත්තම කියනවා නම් පුද්ගලයෝ තුළ ඇති වෙන ඕනේ අවබෝධයක් තමා ජීවත් වෙන සමාජයේ මොන රටාවක්ද ඒ තියෙන්නේ මොන ක්‍රමයක්ද තියෙන්නේ ඒ අනුව තමයි පුද්ගල චින්තනයේ තීරුම් ගන්නේ. පුද්ගලයා තුළ ඇති වෙච්ච ඔය මේ ක්‍රමයේ පිළිබඳ දේශපාලන ක්‍රමයේ පිළිබඳ තිබුණ නැහැ කිසිම සුරක්ෂිතභාවයක් මේ ක්‍රමය තමයි. හැබැයි අවිඥානිකව මේගොල්ලෝ කල්පනා කරා ජනතාව හිතුවා මොකක් හරි ආපු ක්‍රමේ හොඳයි කියලා පිළිගන්න ක්‍රමයක් තුණා. පාලකයා කවුරුවත් කමන්නේ ඔහු තන්දේ තේරලා ඉන්නේ. ඒ නිසා අපි ඔහුව පිළිගන්නවා. ක්‍රමය මේක ඒගොල්ලෝ තීරණය කළා තියෙන. පාලකයෝ තීරණය කළා තියෙන. ඒ නිසා එදා අපි ඒකට යටහත් පහත අපි ඒක එකඟයි කියලා. නෑ ඒක ප්‍රශ්න කරන තත්ත්වයට ඒ කියන්නේ මිනිස්සු දැනුම මෝරලා තිබුණෙත් නෑ. ඒගොල්ලන්ගේ බුද්ධිය මෝරන අවස්ථාවක් ආවෙත් නෑ. ඒකට තැනක් දුන්නෙත් නෑ. ඒක පැත්තකින් අර 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 වැඩවසම් ක්‍රමය තුළ තව කෙනෙකුට නැගී සිටින්න තියෙන අවස්ථාව කොහොමද නෑ හම්බ වෙන්නේ නෑ. මොකද මේ සාම්ප්‍රදායික ඇගයුම් පද්ධතියක් තියෙන්නේ. වැලියු සිස්ටම් එක. ඒ සාම්ප්‍රදායික ඇගයුම් පද්ධතිය තුළ රදලයා ඉහළම තැනක ඉන්න ඕනේ. යාගේ අනසකාරී යාගේ බල පරාක්‍රමය ඔහුගේ පවුල් පසුවීම ඔහුගේ තියෙන වත්කම් ඒ දේවල් තමයි සාධක වෙන්නේ ඔහුට ගෞරවයක් ලැබීමට. ඉතින් ඒ නිසා ඒ අය තමන්ට තමන් චර්යාධාර්මිකව බැඳිලා ඉන්නවා ජනතාවට සේවය කරන්න කියන හැඟීම එන්නේ නැහැ. හැමෝම දැන් අදටත් අපේ දේශපාලනය තුළ මේ ඇමති කෙනෙක් වම එක්තරා විදිහකින් යුවරාජෙක් වගේ ප්‍රාදේශීය රජවරු වගේ ඒගොල්ලෝ හැසිරෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට විශේෂ වර්ගයේ වාහන ඕනේ කියලා කියනවා. මොකද අර රජ පවුලකට අවශ්‍ය වෙන යම් යම් දේවල් තියෙනවානේ. රාජකීයත්වය ආරක්ෂා වෙන මේ ඒගොල්ලන්ගේ තත්ත්වය ආරක්ෂා කරන මේ සංකේත. ඒ සංකේත සඳහා මේගොල්ලෝ බිලියන වලින් ඒ කියන්නේ මුදල් වියදම් කරනවා. ඒක එන්නේ ඇත්තම කියනවා නම් අර මේක වැඩවසම් ක්‍රමෙත් නෙමෙයි. මොකද වැඩවසම් ක්‍රමෙදී ඔයිට වඩා ක්‍රමවත් බවක් තුණා. අර කෘෂිකාර්මික පදනමක් මත රටේ ආර්ථික ස්ථාවර බවක් තුණා. දැන් මේක තියන්නේ ඒකට විරුද්ධව අනිත් ඔය කැරලිකාර වාමාංශික පාස්වාදී කොටස් ඒක එහෙම නැහැ එහෙම වෙන්න බෑ මේගොල්ලන්ට නායකත්ව දෙන්න බෑ කියලා කතා කරලා මිනිසුන් තුළින් එක්තරා විදිහක කලකිරීමක් ඇති කරා ඒ නායකත්ව හරි නැහැ කියලා. එහෙමනම් විකල්ප නායකත්වයක් ඉදිරිපත් කරන්න ඕනේ. තමන් පහර ගහනවා නම් පවතින ක්‍රමයට හරි ඒ පවතින ක්‍රමේ පෙන්වන්න ඕනේ මේ මොනවද අපි ප්‍රතික්ෂේප කළ යුත්තේ පුද්ගලයාද එහෙම නැත්නම් අපි මේ පවතින ක්‍රමයේද. ගොඩක් වෙලාවට කතා කරේ පුද්ගලයින්ට එපා මෙයා එපා මෙයාට බංග වේවා හරකද මේක කියලා මේ මැදින පෙළපාලි යනකොට මැදින පෙළපාලි වල සටන් පාට මොනවද හොඳට මහල වෙලුවත් එහෙම එක්ක ජේ ආර් ඒ අපිට එපා ප්‍රේමදාස අපිට එපා තිරිමාවෝති සීනිය තුතේ දේවි අර මේවා ඒකෙම හිතා ගන්න කොයිතරම් බොළඳ මට්ටමේද කියලා අපේ දේශපාලනේ මේ අවුගේ අවුරුදු 73 බුණ දිසාන තිරද ගමන් කළේ කියලා. ඉතින් මම කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නයට අනුව මේක ලංකාවට ගැලපීමේදී මෙම මේ දේශපාලන දර්ශනය අනාරක්ෂිතභාවය මිදීම කියන එක මේක පුද්ගලයාට ජීව විද්‍යාත්මකව ලැබිලා තියෙන අනාරක්ෂිත බව මම කියුවේ අර උපතේදී ලැබෙන්නේ කියලා. උපදිච්ච මොහොතේදීම ඒක කොයි ආකාරයෙන්ද අපි පාලනය කරන්නේ? මට අනරක්ෂිත භාවයක් ඇති වුණා නම් ඒ අනරක්ෂිත භාවයේ ඇතිවීමට හේතුව හේතුඵලවාදී වශයෙන් දුක දුක ඇතිවීමට හේතුව බුදුන් වහන්සේ කිව්වේ දුකෙන් මිදෙන්න නම් දුකට හේතුව එක අපි ගනුදෙනු කරන්න ඕනේ. නමුත් අපේ මිනිස්සු හරියට බුදුදහම තේරු ගත්තේ නැති මිනිස්සු දුකත් සමගයි, ඒ කියන්නේ හැපෙන්නේ මේ මෙවලට ගනුදෙනු තියෙන්නේ අපි දුප්පත් අපි අසරණයි. ඒ නිසා අපිට පිහිට වෙන්න. ඉතින් ගිහිල්ලා දෙවිවරු ඉන්නවා ලංකාවේ දෙවරු කියලා කියන්නේ ඉතින් විෂ්ණු දෙවියෝ කතරගම දෙවියෝ තමන් නාත කියලා ඔය විදිහට හඳුනගෙන තියෙනවානේ. එතකොට ඒ දෙවිවරුන්ගේ පිහිටපත් තමයි. එහෙම නැත්නම් ගිහිල්ලා කොහරි තැනක මේ කෝවිල් වගේ තියෙනවා ඒ වගේ තැන්වල ගිහිල්ලා පොල් ගහනවා ආයාචනා කරනවානේ අපිට පිහිට වෙන්න කියලා. ඉතින් ඒක එහෙම පිටම තමා ඒ විදිහට ආගමික වාසයෙන් තමන්ට සනසීමක් අවශ්‍ය නම් මොනම දෙයක් කිරීමේ ඇති වැරද්දෙන් නැ පොල් ගහන්න බැයි නම් මොනෝ කළත් තමන්න හරිද? නමුත් පොල් ගැහීමෙන් ප්‍රශ්න විසඳනවා කියලා හිතන එක තමයි වැරද්ද.
වැරද්ද.
ඔව්. අන්න උතරින් කියන්නේ ඒ වත් නෙවෙයි. නමුත් දේශපාලනඥයත් කරනවා පොල් ගහන්න. ඔක රෙඩි තියෙන අර මිනිස්සුත් එක්ක එකතු වෙලා යත් ඒ කියන්නේ විරුද්ධ පක්ෂ විනියම පොල් ගහනවා ආණ්ඩු පක්ෂ මක බෑල යන්න කියලා. අපේ ඒගොල්ලෝ ආණ්ඩු පක්ෂ ඉඳලා තමයි විශේෂයෙන් විරුද්ධ පක්ෂයට. මොකද ඒ ඔය පොල් ගහීමේ තේරුම. එතකොට එක එක ගිහිල්ලා බාරහාර වෙනවා බලන්නකෝ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සවිඥානික වෙන්න ඕනේ හේතුව පිළිබඳ. ඒ කියන්නේ මොකටද අනාරක්ෂිතභාවය ඇති වුනේ?
කියන්නේ
ලංකාවේ රැකියා ව්‍යුක්තිය තරුණ පරපුර උපාධිධාරීන්ට රැකියාවල් නැහැ. අපේ ජලජාතික ආදායමෙන් අපි තුන්සියයට 3.5% විතර වගේ තමයි හැමදාම වගේ වෙදන් කරේ ආණ්ඩු.
ඒ
මදි. ඔව් හරිනම් සාමාන්‍ය 6%-7%වත් අඩු වශයෙන් ඊට වඩා වේදන් කරන්න ඕනේ. නමුත් වැඩේ වෙලා තියෙන්නේ ආයෝජනයක්. අධ්‍යාපනය කියන්නේ හොඳම
ආයෝජනය.
එතකොට හොඳම සම්පත තමයි ශ්‍රමය. එතකොට ලංකාවේ සාක්ෂරතා ඉතාම ඉහළ තියෙනවා. මේ ආසියාවේ සමාන වෙන්නේ ජපානය සිංගප්පූරුව වගේ මේ රටවලට සමාන වෙනවා අපේ සාක්ෂරතාවේ. ඇයි අපි ඒක මේ හරි විදියට හසුරු ගත්තේ නැත්තේ? අධ්‍යාපනයේ නිකන් බල්ලන්ට පොල්ලි පොල්ලි දෙනවා වගේ. මම ඔකට කියන්නේ ලෙලිපොල් අධ්‍යාපනය. අපාපා ඉන්න මේ පොල්ලෙල්ලක් දෙනවා. ඉතින් ඒක පෝෂණයක් නෑනේ. ඒ වගේ අපි ශ්‍රමයට එයාට දෙන වුණුවට ඉල්ලුමක් ඇති කරන්න ඕනේ සමාජයේ. මෙයාට මේ අධ්‍යාපනය තියෙනවා. ඒ අධ්‍යාපනයත් දැනට දීලා තියෙන්නේ නිකන් සහතික අධ්‍යාපනයක් දීලා තියෙන්නේ. නිකන් කොලයක් දෙනවා අන්තිමට. ඒකෙන් ඇති වැඩක් නෑ. ඒ කියන්නේ රැකියාව සඳහා රටේ දේශීය අවශ්‍යතාවයන් මොන ක්ෂේත්‍රයේද අපිට ශ්‍රමිකයෝ ඕන කරන්නේ? විශේෂ දැනුම වුණු ශ්‍රමිකයෝ මේ ආදී වශයෙන් අපි කොටස් හඳුනගෙන අධ්‍යාපනය සකස් වෙන්න ඕනේ ඒ ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය විදියට. නෑ, එසේ නොකිරීම නිසා හැම කාල පරිච්ඡේදයකම පරිහාර දසදහස් ගණන් කියන්නේ පාර අපරාධයක්නේ. ජාතික ජඩේ අන්තිමට වැය කරලා උපදාර බිහි කරන්න ඊට පස්සේ ඒ අය පාට දානවා කියලා කියන්නේ ඉතින් ජාතික අපරාධයක්. ඉතින් එතකොට ඒ හැමතැනක් තුළම දැන් ඒ දරුවා විතර නෙමෙයි දෙමාපියොත් අනාරක්ෂිතයි. අන්නේ දීනේ අපේ ඉඩකඩම් උගස් තියලා තමයි අපි දරුවන්ට ඉගැන්වුවේ කියලා කියනවා. එතකොට ඒකේ කො ඒ ආයෝජනයට ප්‍රතිඵලයක් ලැබුණ නෑනේ. ඔව් දරුවන්ට ශ්‍රම වෙළඳ පොලේ ඉල්ලුමක් නැහැ කියලා කියන්නේ. එහෙන් පිටම අර ආයෝජනේ කියන්නේ මේ වතුර ගහන් ගියා වගේ. ඒ අනාරක්ෂිත භාවයෙන් ඉන්නකොට දැන් දෙමෝපියන්ට එතකොට අපිටම කවුරු හරි කණ්ඩායමක් කියනවා පෙරලමු අපි මේක සන්නද්ධ අරගලික අපි පෙරලමු. ඈ ආයුධ අතර ගන්න. ඉතින් දැන් එහෙම ගීතත් වුණා නම් ඉතින් මම නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. නමුත් ලංකාවේ ප්‍රධාන පෙළේ මේ මම කියන්නේ ගායකවක් නෙමෙයි අත්තම කියනවා මේ සංගීත වේදිනියක් ශිල්පිනියක්. බොහොම සටන්කාමී විදිහට 70 ගණන්වල වකවාන වේදී තරුණ පරපුරට කිව්වා අන්න පාර දෙන්න වෙනවා කියලා වැටරුරි පයින්නේ උන්ට. ඉතින් මේ ඒකේ ප්‍රතිඵලය ඉතින් 10,000ක් විතර මිය ගියා ඒ අවස්ථාවේදී. ඊට පස්සේ 88-89 දී ලක්ෂයකට ක්‍රිකට් වෙන ගානක් මිය ගියා. ඉතින් අන්තර බලනකොට මේ තොරපු තොයිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රී ලංකාවේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රි 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන්තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්ම භූමි ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය ඔස්සේ මීට සම්බන්ධිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටත් පුළුවන්. මේ පිළිබඳ තොරතුරු අපේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවියේත් Facebook පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි www.uslaoakland.net.nz. අපේ Facebook පිටුව uslaoakland.nz. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය සහ Facebook පිටුව ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රීයව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. ඔබට තොරතුරු සැපයීමට අප නිරන්තරයෙන් සූදානම්. ඔබට පුළුවන් www.uslaoakland.net.nz යන වෙබ් ලිපිනයෙන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබේ හැකියාවන්, ඔබේ දරුවන්ගේ හැකියාවන්, ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ කවි චිත්‍ර ආදිය ඊමේල් මගින් සංගමයේ ලේකම් වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්න. අපේ ඊමේල් ලිපිනය uslaoakland@gmail.com. එසේම facebook.com/uslaoakland.nz මගින් අපේ Facebook පිටුවට පැමිණෙන්නත් ඔබට පුළුවන්. ඔබේ ලයික් එකක්, හැකිතාක් දුරට ෂෙයා කිරීමක් එක්සත් ශ්‍රී ලංකා සංගමයට කරනු ලබන උදව්වක් වනු නිසැකයි.
ඉතින් අප ප්‍රශ්නේ හඳුනාගෙන තියෙනවා. විසඳුම මෙන්න මෙහෙම වෙන්න ඕනි කියලා තියෙනවා. මේක ප්‍රායෝගිකව ඉෂ්ට කරන්න කොහොමද අපි කරන්නේ? මේ දැන් තියෙන දේශපාලන පක්ෂ දේශපාලනය තුළින් මේක කරන්න පුළුවන් දෙයක්ද?
පක්ෂ දේශපාලනයක් අවශ්‍ය වෙනවා. හැබැයි දැන්ට තියෙන පක්ෂ වලින් නෙමෙයි. පොඩි දැන්ට තියෙන පක්ෂ ගමන් කරලා තියෙන්නේ මේ වෙන පාරක. දැන් මම කියන්නේ නැහැ වැරදි කියන වචනේ. මොකද වැරදි කියලා වචනේ පාවිච්චි කළාම අපි අර යම් කිසි ඇගෙවුමක් එකට එකතු වෙනවනේ. හරිද වැරදිද, හොඳද නරකද කියන දේවල් හරි. ඒ නිසා මම කියන්නේ වෙනත් මාර්ගයක කියලා තියෙන එකට අපි කියන අපගමන වෙනවා කියලා, ජීවිත වෙනවා කියලා. ඒතර ප්‍රධාන දේශපාලන ධාරාවෙන් අපගමනේ වෙලා යන පක්ෂ ආයි කැඳවල ආයි මේ බෙඩේ වර දෙනවා වෙනුවට මම කියන්නේ අලුත් සංවිධාන බිහි වෙන්න ඕනේ. මොකද අරගලන්ට දීලා තුඩු කාලෙන් ඒගොල්ලෝ ප්‍රයෝජන ගත්තේ නැහැ. දැන් ඒගොල්ලෝ ආපහු වැරදි පාරෙන් ආපහු ගෙනල්ලා හරි තැනට ගෙන එක කාලය කාදමීමක්, ශ්‍රමය කාදමීමක්. අනික ඒගොල්ලොන්ගේ මොල දැන් මේ මොල එහෙ පිටිම මේ මල කාලා, මලකඩ කාලා වගේ
එක එක පැත්තකට යන්නේ ඒගොල්ලෝ දැන් සූදානම. ඒක තමයි විසඳුම කියලා ඒගොල්ලෝ දැනට පිටි අරගෙන තියෙන එක වෙනස් කරගන්න ඒගොල්ලෝ මම හිතන්නේ ඒගොල්ලෝ කැමැත්තක් නැහැ.
නෑ නෑ නෑ, ඒගොල්ලෝ හිතන්නේ අනිත් අය මේ කරදරකාරයෝනේ, ට්‍රබල් මේකර්ස්. ඒ කියන්නේ අනිත් කට්ටිය අපිට මේ කරන්න දෙන්නේ නැහැ, මේ අපි කරන්න හදනවා. මේ ඒකනේ කියන්නේ ඔය ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ එළිය කතා කරනට කියන්නේ මේ අපි මේ සද්භාවයෙන්ම මේ ප්‍රශ්නේ විසඳන්න හදනවා. කොහෙද ඉතින් මේගොල්ලෝ ඈ මේ විරෝධතා එළපාලි යනවා, මේක කඩා කප්පල් කරන්න හදනවා. ඉතින් අපි කොහොමද වැඩ කරන්නේ කියලා අහනවා. අපි කොහොමද වැඩ කරන්නේ? මේගොල්ලෝ වැරදි කරන හින්දා තමයි මිනිස්සු පහට වැලලා තියෙන්නේ. උදාහරණයක් ඇටියට රසායනික පොර වෙනුවට තාපනික පොර කියන සංකල්පය දාලා සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඒක අවුල් ජාලයක් කෙරුවා. ඒක අවුල් ජාලයක් කළා. ඒ කියන්නේ ජනතාව පාරට ජනතාව බැස්සේ වෙන විකල්පයක් නැති ඉන්න ජනතාවට. එතකොට ඒකෙදි අදත් අර මේ දැඩි ලෙස එල්බගෙන ඉන්නවා තමන් ගත්ත පියවර හරි කියලා. නෑ, ඒ පියවර වැරදි. එහෙම රැලි වෙනකොට එකපාරටම මේ රසායනික පොර වලට, කාබනික පොර වලට එනවයි කියලා කරන්න ලෝකෙ කවුරුත් කරලත් නෑ, කරන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒක උදාහරණයක්. එහෙම නැත්තම් ගුරු ඇටු විෂමතා ඒ පිළිබඳ මේ දින 100කට වඩා කාලයක් හැමදාම පාරට බැස පෙළපාලි ගියා. උන අපරාධයක්ද? කොහොමද වෙන්න ඕනේ? ඒ කියන්නේ රටේ මේ මට මතකයි අපේ ළමා කාලේ හරියට ස්ට්‍රයික් වුණා. මේ සම සමාජ පක්ෂ මුල්ල තමයි වැඩිහර ස්ට්‍රයික් කළේ, කොළිනාද සිල්වා, එහෙම නැත්නම් නෙම්පෙරලා. එතකොට මේ මට මතකයි එක සැරයක් සිරිම බණ්ඩාර මැතිනෙකුව එන්න පෙර මහත්මයා අපේ මහත්මයා නොමරා මැරුවයි කියලා. මොකද පුළුවන් තරම් වැඩ වලචන මම හිතන්නේ අවුරුද්දකට වැඩ වලචන 290 ගාන දෙන්නම ගානක් කරලා තුන එක අවුරුද්දකදී. දැන් අනාරක්ෂිතභාවය තියෙනවා කියමුකෝ, අපේ අර රටේ ජනතාවෙන් බහුතරයට රැකියාව නැතිකම හරි පහසුකම් නැතිව හරි කියන එක අනාරක්ෂිතභාවයට හේතුවක් වුණා නම් ඒකට පිළියම ඒ මිනිසුන් පාරට අරගෙන ඇවිල්ලා පෙළපාලියන එක නෙමෙයි, ඒ පෞද්ගල ක්ලබයෙන් යමක් ඉල්ලන එක නේ
කරන්නේ
නේද? මේ අපේ තම ගමේ පොසත් කෙනෙක්ගේ ගෙදර හොඳට කනව බොනවා, අහල පාල දුප්පත් පැල්පත්වල ඉන්න අයට පේනවා මේ මේකල් දට හොඳ රජබුජුන් වගේ තියෙනවා, මේක ගෙවල්වල හොඳට කනව බොනවා අපිට නෑ කියලා. එක අවස්ථාවකදී තීරණය කරනවා අපි මේ ගෙදරට කඩාපයින්වා. කඩාපැනලා මේගොල්ලන්ගේ මේ සීතකරණවල තියෙන කෑම හරි ගබඩා කරලා තියෙන කෑම හරි පැහැර ගන්නවා අපි. මොකද මේ අපේ බඩගින්න මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ, ඒගොල්ලෝ කුස ගැන ඉතර ඒගොල්ලෝ හිතන්නේ කියලා. ඒ ඕක මේ උත්තරයක් නෙමෙයිනේ, ඕක මේ පිළියමක් නෙමෙයිනේ ප්‍රශ්නෙට. එන්නේ ඒ වගේ මෙන්නසු කල්පනා කරන්න ඕනේ. එහෙමනම් සමාජ සාධාරණත්වයක් ඇති කිරීම සඳහා කතිකාවක් ඉගෙන අනිත් අය කැමති නැත්නම්, පාලකයෝ කැමති නැත්නම් තවමත් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අලුපාඩුකම් සහිතව හරි රටේ තියෙනවා මහමැතිවරණයකදී මේ බලය ඉන්න අයව ඉවත් කරන්න. එතකොට ඒ ඉවත් කිරීමට යන මොහොතේදී අවුරුදු පහකට සැරයක් එතනදී නැවත මේ දූෂණය ආයෙත් එනවා. මේ එක්ක සෙල් රෙඩි බෙදයි, එහෙම නැත්නම් බත් මුල් බෙදයි, එහෙම නැත්නම් මත් පැන් බෙදයි, මොන මොනවා හරි දෙයක් බෙදලා ඒ මොහොතේදී අර 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 ජන විඥානය විසින් ක්‍රමයෙන් වර්ධනය කරමින් තිබුණු අනාරක්ෂිතභාවයෙන් මිදීමේ ක්‍රමවේදයන් වලට යන්න කිතුවත් අන්තිම මොහොතේදී මේක ඩහ ගන්නවා ශනිකෝ දෙන මේ අල්ලසකින් මේ අපිටම දෙන්න ඡන්දේ, අපි ඔබලව ආරක්ෂා කරන්නම් කියලා ශනිකෝ පහළ වෙච්ච මහා කරුණාවකින් ජනතාවට එල්ලා කියනවා ඔබගේ ඔබ තුළ ඇති අනාරක්ෂිතභාවයෙන් මිදීමේ හැකියාව තියෙන අපිට පමණයි කියලා එක්තරම් මිත්‍යාවක් මේ මේ ජනගත කරනවා. ඒකට ආගමත් ගාව ගන්නවා. ඒක බුදුදහමනේ ලංකාවේ බෞද්ධරේ ධාම මාර්ගම කියලා කියන්නේ ඒ දර්ශනය බෞද්ධරේ තුළ තියෙන හින්දා දේශපාලඥයෝ මේ ප්‍රයෝජනයට ගන්නවා ඒගොල්ලන්ගේ ඔය වංචනික දේශපාලන ක්‍රමවේද රැක ගැනීම සඳහා ආගම් ඉවහල් කරගන්නවා. බුදුදහම අර බුදුහමත් සමග වෙනත් ආගම් එත බුදුදහමත් මේ මේ ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනය ගන්නවා. ඒකයි ඔය කල්නිගගෙන් නයියාව වගේ කියන කතා. කල්නි පන්සල තෝරගත්ත බුදුන් වහන්සේ වැඩිපු තැනක් හැටියට බෞද්ධයින්ගේ බොහෝ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙච්ච පන්සලක්. මේ වගේ තාමත්ම ප්‍රාථමික මට්ටමේ සාමාන්‍ය කෙනෙකුට හිතාගන්නත් බැරි අන්දමේ කතන්දර ප්‍රබන්ධ කතා ගොතලා ප්‍රතිවරණයකින් ජය ගැනීම සඳහා ඒක යොදාගත්. ඒක එක අවස්ථාවක්, එක උදාහරණයක්. මිනිස්සු කොතනද ඉන්නේ? එතකොට අවුරුදු 2560කට වගේ උඩදී මේ ශ්‍රී ලංකාවට බුදුදහම ගෙනාවා කියන එක අපිට පිළිගන්න වෙනවා. දැන්ට මොකද වෙනත් අදහසක් වෙන අය කිව්වට ඒක දේවල් ඔප්පු වෙලා
නැහැ.
එතකොට ඒ බුදුදහම විසින් පෝෂණය වෙච්ච ජනතාවක් ඉන්නවා ලංකාවේ. ඒ ජනතාවගේ චින්තනය හුඟක් වෙලාවට නිවහල් වෙලා තිබුණා, ස්වාධීන වෙලා තිබුණා. ඒ වගේම නිරෝගී චින්තනයක් තිබුණා ලංකාවේ අතීතයේ හිටපු ඒ මුතුන් මිත්තන්ට. එතකොට ඒ චින්තනය තුලින් වර්ධනය වෙන්න තිබිච්ච ඒ ප්‍රවණතාවල් එහෙම් පිටම මොට කරලා තියෙනවා නූතන දේශපාලන විසින්. ඒකයි අර අර බොහොම පිරිසුදු ආගමික සංකේත මේ වගේ පහත් අන්දමේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා පාවිච්චි කරනවා.
අනික එතකොට ඒ වගේම අර අනිත් පැත්තෙන් මම හිතන අපේ ඡන්දදායකයා හිතන්නේ තමන්ගේ ඡන්දේ ඒ තරම් වටින දෙයක් කියලා. ලු අල්ලසකට අපි ගමු මුදලක්, පොඩි මුදලක් රුපියල් 1000 2000, එහෙම නැත්නම් පත් පැකට්, එහෙම නැත්නම් අරක් බෝතලයක්, ඒ වගේ දෙයකට තමන්ගේ තීරණය දෙනවා නම් එහෙමත් නැතිනම් යම්කිසි දේශපාලකෙක් තමන්ගේ ගැලුම්කාරයයි කියලා විශ්වාසය දිගටම තියාගෙන ඉන්නවා නම් ඒකේ අනාරක්ෂිතභාවය නිසා තමන්ට ඉහළින් ඉන්න කෙනෙක් තමයි මේ දේශපාලකය කියලා එයාගේ මිනිහෙක් මම කියලා වෙන්න ඕනකම එක්තරා විදිහකේ මේ අනාරක්ෂිතභාවයෙන් මිදීම සඳහා ගත්ත පියවරක් වශයෙන් අපට දකින්න බැරිද?
අනාරක්ෂිතභාවයෙන් මිදීම සඳහා ගත්ත පියවරකට වඩා මෙතන තියෙන්නේ අනාරක්ෂිතභාවය තුලම ජීවත් වෙලා වීමක් වෙලා
තියෙන්නේ.
මොකද අනාරක්ෂිතභාවයෙන් මිදෙන්න ගත්තා නම් එහෙනම් මිදෙන්න ඕනේ.
දෙවලා තියෙන අනාරක්ෂිතභාවය ඇති කළ තියෙන්නේ එයාමයි. එයාටම තමයි පිට වෙන්න එයාගාවට තමයි යන්නේ අනිත් පැත්ත.
ඒකත් හරියට අපිටම මේ ලදරියක්ව දූෂණය කරන්න මේ මිනිහෙක් මේ එළවගෙන යනවා. යාළ මේ පිටපස්සේ. ඒ ගැල්ල මේ දූර යනකොට ඔන්න මිනිහෙක් පාර දිගේ එනවා. අනේ මේ මාමේ ඈ අයියේ හරි මේ මාව බේරගන්න. මොකද මේ මාව දූෂණය කරන්න හදනවා කෙනෙක්. අරයා මෙයාව බේරගන්නවා අර දූෂකයාගේ. අරගෙන ගිහලා මෙයා අරගෙන යනවා වෙන තැනකට. එළම යව. ඒ කියන්නේ ආරක්ෂාසන නෙමෙයි. එයාගේ ප්‍රොජෙක්ට්. ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. එතකොට දැන් අනාරක්ෂිතභාවයෙන් මිදීමේ මාර්ගය කියලා තව දූෂකයෙක් ළඟ ගිහින් බදාගත්තාම අතින් අතට මාරුවීමක් නෙවෙයි. දූෂකයෙන් අතට. අපේ ඡන්දදායකයා මේ කබලෙන් ලිපට වැටෙන ක්‍රමේ. ඉතින් ඒ නිසා කාලඟටද අපි යන්නේ. ඉතින් හරි එළ මෙයා දන්නේ නැහැ ගමලට මෙයා තව දූෂකයක්ද කියලා දන්නේ තියෙන තමයි වෙලා තියෙන්නේ දැන් ඔතන මේ මිනිස්සු මේ විදියට වල්සම් කරන්න හරි මේ වගේ ස්ත්‍රී දූෂණ ළමා දූෂණයට පෙළඹෙන තත්ත්වයක් සමාජයේ තියෙන නිසානේ පාරට බැස්සාම එකෙකුයි බේරෙන්න බැරුණා තව එකෙකුට හරි අහු වෙනවා ඒක කිඹුල්ලු ගඟේ එකෙක් නෙමෙයි ගණනාවක් වෙන්නවා ගඟේ කිඹුල්ලු
හැම ක්ෂේත්‍රයකම ඒ වගේ තමයි නේද? හැම කොතන ගත්තත් ඒ අනාරක්ෂිතතාවයේ තියෙනවා. ඒක අඳුර ගන්න බැරි විදිහට මිනිස්සු රැවටිලා ඉන්නවා.
රැවටිලා ඉන්නවා. ඒ රැවටිලා ඉන්න තාක්කල් හේතු මේ ධර්මය ගන්න පෙළඹෙන්නේ නැහැ. හේතුවටයි අපි පිළියම් කරන්න ඕනේ. අනාරක්ෂිතභාවයට නෙමෙයි. අනාරක්ෂිතභාවයට පිළියම් කරන්න බෑ අපිට.
මහාචාර්යතුමනි, අසන්නන්ට අවස්ථාවක් ලබා දෙමුද ඔබේම ගීතයක රස විඳීමට?
දැන් අපේ කාල වේලාව ඉක්ම වෙගෙන යනවා. ඔබතුමාට මේ ජන්මභූමි ශ්‍රාවිකයන් වෙනුවෙන් යම්කිසි පණිවිඩයක් දෙන්න පුළුවන්ද? ලංකාවේ ඡන්දායකයන් නෙවෙයි. ඒ නිසා ලංකාවේ මේ දේශපාලනයට අපිට කරන්න පුළුවන් වෙනත් විදිහේ සහභාගීත්වයක් හරි අපිට අදහසක් දෙන්න පුළුවන්ද? කොයි වගේ දායකත්වයක්ද අපි ලංකාවෙන් දෙන්න ඕනි
කියන්නේ? ඔව්, බොහොම හොඳයි. ඍජුවම ප්‍රශ්නේ අහුවා. ඒ වගේම ඍජුවම පිළිතුරක් මම දෙන්න කැමතියි.
හොඳයි.
මම යෝජනා කරනවා මේ අපේ අනාරක්ෂිත භාවය පිළිබඳ දර්ශනය තුළ සාමූහික විඥානයක් කියලා දෙයක්, collective consciousness. සාමූහික විඥානය පුළුවන් තරම් කියන්නේ බෙදා ගන්න ඕනේ. දැන් අපේ ලංකාව තුළ ඉස්සෙල්ලා අපි පටන් ගන්නේ අපේ රට මුදා ගැනීම. අපේ රට මුදා ගැනීමේදී අපේ රට තුළ ජන විඥානයක් අපි ගොඩනඟවන්න ඕනේ. ඒ ජන විඥානය අපි කොටස්කාරව බවට පත් වෙන්න ඕනේ. එහෙනම් අපි සියලු දෙනාම එක ක්‍රමයකින් බැඳෙන්න ඕනේ. එනිසයි මම යෝජනා කරන්නේ අලුත් දේශපාලන දර්ශනයක් ඕනේ කියලා. ඒ දේශපාලන දර්ශනේ විවෘතේ අනාරක්ෂිත ස්වභාවයෙන් මිදීමේ මේ ක්‍රමවේදය තමයි දේශපාලන දර්ශනේ. ඒකේ ක්‍රියාත්මක වෙන්නේ සාමූහික විඥානය තුළින්. අඩිදුරටත් පර්යේෂණ සඳහා අපි දැන් මේ න්‍යායික තත්ත්වෙට තියෙන්නේ එම්පිරිකල් තත්ත්වයට යනවා නම් ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව නැත්තදා බලන නම් දේශපාලන විඥානය සටක ගොඩනැග වෙන්නේ ඔය කියන මේ සාමූහික විඥානය තුළින්. සාමූහික විඥානයට එන්න නම් අවබෝධ කරගන්න ඕනේ ප්‍රශ්නක් තියෙන බව. ඒ ප්‍රශ්නය අවබෝධ කරගත්තම තුමායින රටේ ඉන ශ්‍රී ලාංකික කොටස් මෙන්න මේ අවබෝධය ඇති කරගන්න ඕනේ. අපිට චර්යාධාර්මික බැඳීමක් තියෙනවා අපේ මාතෘභූමියේ මේ දුක් විඳින ජනතාවට මේ ප්‍රශ්නෙන් ගොඩ එම සඳහා අපි විඥානිකව සම්බන්ධ වෙනවා. අපිටම භෞතික වශයෙන් ද්‍රව්‍යම වශයෙන් මුදල් වලින් දෙන සහයෝගයට වඩා වැදගත් වෙනවා. නැත්නම් සල්ලි එකතු කරලා අරින්න පුළුවන්. එහෙම කරනවන්නේ ආපදා අවස්ථාවලදී ගම් වතුර හරි සුනාමිය හරි අපිට රටේ ඉන්න ශ්‍රී ලාංකිකු මේ බොහොම උණු වෙන හදවත් වලින් ඒක න ආධාර කරනවා ලංකාවට. ඒක විතරමදි. එහෙම නෙමෙයි. ඒක කරන ගම අනිවාර්යයෙන්ම මෙන්න මේ විඥානය අපි සියලු දෙනාටම තියෙන ලොකු වගකීමක්. ඒ වගකීම තමයි එක අරමුණක් වෙනුවෙන් එක විසඳුම් මාර්ගයක් ඔස්සේ අපි සියලු දෙනාම අපි ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී පක්ෂපාත ආගම් වාර්ගික කුලමල මොන ભેදයකින්වත් තොරව ජන විඥානය ඔය සාමූහික විඥානය ගොඩනඟවන්න අපි දායක වෙනවා. මම මගේ ඉල්ලීම ඒකයි. මම ලෝකෙ පුරාම විසිරී ඉන්න දැන් මේ පණිවිඩය දැනට දෙන්නේ ඔබතුමන්ලාට වුණාට මම ඒක මේ ලෝකෙ පුරාම විසිරී ඉන්න සියලුම ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන ඉල්ලීමක් ඒක.
අපි ප්‍රාර්ථනා කරනවා ඔබගේ එම ක්‍රියාදාමයට සාර්ථක ප්‍රතිඵල ලැබිලා අපේ ලංකාවටත් ඒකේ ප්‍රතිඵල වලින් තියෙන අනාරක්ෂිතභාවයෙන් මිදිලා ජනතාව මීට වඩා සෞභාග්‍යමත් දේශයක් කරා ගමන් කරවන්න පුළුවන් වේවයි කියලා.
බොහොම ස්තුතියි. ඒ ප්‍රාර්ථනාව ඔබතුමාත් එක්ක මම බෙදා හදා ගන්නවා. මේ යෝජනා කරනවා අපේ පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයකින් එම ආරම්භ කරනවා නම් හොඳයි කියලා. මොකද යුග පුරුෂයෙක් අපි වාසනාවන්ත යතින් මල්නකට අපි මොනව නැති වුණත් අපිට ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ අපේ රටේ අපේ යුගයේදී ජීවත් වුණා. මම පෞද්ගලික ඒ මහතව අඳුරගෙන තියෙන මගේ මිත්‍රෙක් හැටියට මම පාසල් වී කාලේ ඉඳන්ම මේ මම ඉතාම ගරු කරපු පුද්ගලයෙක්. ඒ නිසා අමරදේව මහත්මයාට කරන උපහාරයක් හැටියට අපි අපේ දේශයට අපේ තියෙන ආදරය සංකේතමත් වෙන විදිහට එවැනි ගීතයක් මම ආදරයෙන් දෙන කරනවා නම් මම කැමතියි.
සීරජු යසස සිරි තුබු මුළු ලෝකෙදී Thank you.
ස්තුති. අපි නැවතවරක් හමුවෙන්න අරපොතු තියාගෙන අදට නවතිමු.
හොඳයි, බොහොම ස්තුතියි මට ආරාධනා කළාට ඔබතුමාට. ඒ වගේම නව ශ්‍රීලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික හිතවතුන් සියලු දෙනාට මගේ උණුසුම් සුභපැතුම්. ඉදිරියේදී තමුන්නාසල සමග ඉතාමත්ම සහයෝගයෙන් එකතු වෙලා මේ අපේ රට මාතෘභූමිය අපි මුදාගමු, උදාගෙන අපි එක සංවර්ධනය කරමු. මේ යුග මෙහෙවර ඉටු කිරීමට මේ ලැබෙන දායකත්වයට මම සිළු දෙනාටම ඉතාමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැපකිරීම පිළිබඳ අපි නැවතවරක් ස්තුතිවන්ත වෙනවා. ඔබට දීර්ඝාසිරි පතමින් අපි සමු ගන්නවා.
අදහස් නම් පවුවෙන් ලෝකය කැමැලි වලට රෝබේ ඥාන නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් නබාගෙන සිටිනට ඇති කොයිලෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජලධාරාව තල්කයේ සිඳි කිලි නොගිලේ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනු බසින වීරිය පිරිපුන් බව දෙසට සෑත විදහා සදාදිවුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මාසිත යොමවා ඇත්තේ කොතැනකදෝ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ මරතු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදි ජියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට ඇති කොහිලෝ ඒම් නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
අප වෙනුවෙන් වෙනු කාල පරාසයේ අවසානයේ දකිමිනුයි දැන් අප සිටින්නේ. අද අපේ ජන්මභූමි වැඩසටහනට කතනින් සහ තාක්ෂණින් සහය වුණා මා මිත්‍ර උපාලී ගුණසේකර මහතා. දුරස්ථව සිටියත් ජන්මභූමිය වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉඩ ලද සෑම විටම ඉදිරිපත් වීම ශ්‍රී ලාංකිකයන්ගේ උසස් ලක්ෂණයක් ලෙසයි අපි දකින්නේ. නිවරදිව ප්‍රශ්නය වටහා ගනිමු. එවිට අපේ පිළිතුර ප්‍රශ්නය විසඳීමට සමත් වේවි. දාර්ශනිකයෙකු ප්ලේටෝගේ අදහසකුත් අපට අමතක කරන්න හොඳ නෑ. ඒක තමයි සත්‍ය කතා කරන පුත්කලයා තරම් වෛරයට භාජනය වෙන වෙනත් කෙනෙක් නැත යන කියමන. මේ දෙකටම අනුකූලව සත්‍ය කතා කරන්නේ කොහොමද කියලා අපට කියලා දී තිබෙන්නේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක ඉගෙන ගත්තොත් ලෝකයේ මීට වඩා ඉතාම සුන්දර තැනක් වේවි. ඒ ගැන අපි ඊළඟ වැඩසටහනකින් කතා කරමු. ඔබට සුබ රාත්‍රියක් පතමින් නවතිමු.